ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 ස්ත්‍රීන් තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේ සංශෝධන පනත් කෙටුම්පත දෙවිනවර කියවීම ගරු කම්කරු අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි
අද දින න්‍යායපත්‍රයේ පක්ෂ ප්‍රධාන සංවිධායකතුමා
අද දින න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු විෂයාංක 1 ස්ත්‍රීන් තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේ සංශෝධන පනත් කෙටුම්පත දෙවිනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට මම ඉදිරිපත් කරමි
To start the debate, Honorable Saroja Savitri Polraj, you have 13 minutes. Order, please. Deputy Speaker will come to the chair.
Honorable Minister, you may proceed, please.
Garu Niyojakata Nayakathumani. ස්ත්‍රීන් තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේ සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා මේකේදී කම්කරු දෙපාර්තමේන්තුව තමයි ශ්‍රී ලංකාවේ ළමා ශ්‍රමය සම්බන්ධ නීති රීති ක්‍රියාත්මක කරන ආයතනය හැටියට කටයුතු කරන්නේ ඒ වගේම ළමා ශ්‍රමයට අදාළ කම්කරු පනත් සහ රෙගුලාසි ගණනාවක් තියෙනවා ඒවා සංශෝධනය වීමේදී විශේෂයෙන්ම 1956 අංක 47 දරන ස්ත්‍රීන් තරුණ අය හා ළමයින් සේවය යෙදවීමේ පනත ශ්‍රී ලංකාවේ ළමා ශ්‍රමය සම්බන්ධයෙන් අදාළ වෙනවා ඒකට අදාළව අද දිනේ ඉදිරිපත් කරනු ලබන්නේ මෙම 1956 අංක 47 ස්ත්‍රීන් තරුණ අය හා ළමයින් සේවය යෙදවීමේ පනත යටතේ වන වැරදි වලට අදාළව දඩමුදල් සංශෝධනය කිරීම ඒකෙදිත් විශේෂයෙන්ම මේ දරුවන් නැත්නම් ළමයින් ළමා ශ්‍රමය වැළැක්වීම සඳහා ළමයින් ත්‍රේවේ යෙදවීමේදී එවන් කටයුතු වාර්තාවන එවන් වැරදි වාර්තාවන අවස්ථාවලදී එහි දඩමුදල විශේෂයෙන්ම මේ වන විට පවතින මුදල දඩමුදල් සංශෝධනය කිරීම සඳහා තමයි මේ පනත් කෙටුම්පත ඉදිරිපත් වෙලා තිබෙන්නේ ඒකෙදී ඇත්තටම අපි කියන්න ඕනේ මේ සංශෝධනය සඳහා මේ පනත සඳහා සංශෝධන රාශියක් ඉදිරිපත් වෙලා ඇතත් 1956 ඉඳන් වරින් වර 1964 අංක 43 1973 අංක 29 1984 අංක 32 2003 අංක 8 2006 අංක 24 සහ 2021 අංක 2 යන පනත් මගින් සංශෝධනය වෙලා තිබෙනවා ඊට අමතරව මෙන්න මේ 1942 අංක 45 දරන කර්මාන්ත ශාලා ආඥා පනතේ වගන්ති කීපයකිනුත් 1954 අංක 19 දරන සාපුහා කාර්යාල සේවක පනතෙත් ළමයින් සම්බන්ධ වන ළමා ශ්‍රමය සම්බන්ධ වන කරුණු සඳහන් වෙලා තිබෙනවා ලංකාවේ කම්කරු නීතිය 2021 අංක 2 දරන ස්ත්‍රීන් තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේ සංශයෝධන පනත අනුව වයස අවුරුදු 16 දක්වා විශේෂයෙන්ම ඊට පෙර තිබුණේ වයස අවුරුදු 14ට අඩු කෙනෙක් සේවයේ යෙදවීම දරුවෙක් සේවයේ යෙදවීම වරදී කියන එක නමුත් මේ 2021 ඉඳන් මේ වයස අවුරුදු 16 දක්වා එනම් අධ්‍යාපන අනිවාර්ය අධ්‍යාපන වයස දක්වා වැඩි කිරීමක් කරලා තිබෙනවා ඉතින් ඒක සාධනීය තත්වයක් ලෝකයේ පුරාම පිළිගැනීම තියෙන්නේ වයස අවුරුදු 18ට අඩු අය දරුවන් සේ සැලකුවත් මේ ළමා ශ්‍රමය යෙදවීමේ කියන කාරණාවේදී අදවන විට වයස අවුරුදු 16ට අඩු අය ළමා ශ්‍රමය ලබා ගැනීම සඳහා යොදවා ගැනීම වරදී කියලා අර්ථ දක්වලා තිබෙනවා. ඒ වගේම තමයි වයස අවුරුදු 16ට අඩු අය අනිවාර්යෙන්ම සේවයේ යෙදවීම වැරදි වන අතරම 16ත් 18ත් අතර දරුවන් පවා සේවයේ යෙදවීමේදී අන්තරාය කරලා කියා ඒ වගේම අවදානම් සහරගත රැකියා සහ අනාරක්ෂිත රැකියාවල යෙදවීම කියන එක සේවයන්වල යෙදවීම කියන එක අනිවාර්ය වරදක් බවට පත් වෙනවා. ඒ නිසා මේ වයස අවුරුදු 16ත් 18ත් අතර දරුවන් පවා මේ විදිහට අවදානම් කාරී රැකියා විශේෂයෙන්ම වර්තමානයේදී අපි කතා කරනකොට අපි ඒක කියනවා ඇත්තටම ළමයින්ගේ ආරක්ෂාව සෞඛ්‍ය සදාචාරාත්මක හානි වගේම අධ්‍යාපනයට බලපාන රැකියාවල යොදවා ගැනීම කිසිසේත්ම කරන්න බෑ කියන එක. හැබැයි අපි අද ලංකාව දිහා බලනකොට විතරක් නෙමෙයි ලෝකයේම දිහා බලනකොට අපිට ඉතාම පැහැදිලිව පේන්න තියෙන එකක් තමයි ලෝකේ පුරා මිලියන 138ක් ළමයින් මේ වෙනකොට ලෝකේ පුරාම ළමා ශ්‍රමය ලබා ගැනීම සඳහා යොදා ගන්නවා විශේෂයෙන්ම අපි ඒකෙදි කියන්න ඕන කාරණා කීපයක් ඇතරම ගත්තොතින් ළමා ශ්‍රමය ඒ වගේම තමයි බලහත්කාර ශ්‍රමයේ යෙදවීම ඒ වගේම අපි මිනිසුන් වහල්යේ සේවම වහල් වෙළඳාමේ දරුවන් වහල් වෙළඳාමේ යෙදවීම සහ අන්තරායකර අනාරක්ෂිත රැකියාවල යෙදවීම කියන එක. එතකොට මේ සම්බන්ධව අපි ගත්තොත් ඇත්තටම ලංකාව විතරක් නෙමෙයි ලෝකේම අපි මේ කම්කරු නීති නීති සඳහා විශේෂයෙන්ම ILO 138 එවැගේම 182 යන වගන්ති අපරානුමත කරපු රටක් හැටියට අපිට අනිවාර්ය වගකීමක් තිබෙනවා මේ ළමා අයිතිවාසිකම් පිළිබඳව සම්මුතියට අත්සන් කරපු රාජ්‍යයක් හැටියට මෙන්න මේ ළමා මෙහෙකාර සේවය ළමයින් ශ්‍රේවේ යෙදවීම ශ්‍රමය සූරා කෑමට ඉඩ නොදී ආරක්ෂා කිරීම සඳහා එතකොට විශේෂයෙන්ම ලෝකයේ වගේම අපි ලංකාවේ මෙන්න මේ ජාත්‍යන්තර නීති අපරානුමත කරපු අපි ඒ වෙනුවෙන් මෙවර අපි මේ ගෙනත් තියෙන සංශෝධන පනත ඇතුලේ මේ වරදි නැවත වතාවක් ලංකාව තුළ සිදුවීම අවම කිරීම විතරක් නෙමෙයි අවසන් කිරීම විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ළමා ශ්‍රමය ලංකාව තුළ අවසන් කරපු රාජ්‍යයක් බවට පත් කරන්න අන්න ඒකෙදි මේ ගන්නු ලබන ක්‍රියාමාර්ග ඉතා වැදගත් මේ වෙනකොටත් රුපියල් දසදහසක වැනි සුළු මුදලක දඩයක් තමයි දිගටම පැවතිලා තිබෙන්නේ මේක අපි රුපියල් ලක්ෂය දක්වා ඒ දඬනය කියන එක වැඩි කරන අතරෙම අනෙකුත් අධිකරණය විසින් නියම කරනු ලබන සෙසු දඬනයන්ටද මේක ඇතුළත් වෙනවා ඒක නිසා මෙතෙක් මේ පැවතිච්ච මේ ලිහිල් නීති පද්ධතිය ඇතුලේ මේ ළමා ශ්‍රමය කියන එක දිගින් දිගටම ළමා ශ්‍රමය සූරා කෑම ළමයින් අන්තරාය කර අවදානම් සහගත රැකියා සඳහා යොදා ගැනීම කියන එක සිද්ධ වෙලා තිබෙනවා ඒකෙම අපිට තව කාරණාවක් කියන්න ඕනේ ඇත්තරම ගත්තොතින් මේ ශේත්‍රය ඇතුලේ මේ ළමයින්ව යොදවා ගැනීමට තහනම් කරපු රැකියා ශේත්‍ර 51ක් රැකියා 51ක් නෙමෙයි රැකියා ශේත්‍ර 51ක් හඳුනාගෙන තිබුණා ඒ රැකියා ශේත්‍ර 51 මේ වෙනකොට රැකියා ශේත්‍ර 71ක් දක්වා වර්ධනය කරලා තිබෙනවා එතකොට ඒක ඇතුලේ විශේෂයෙන්ම මේ අනාරක්ෂිතව ගෘහ සේවයේ යෙදවීම ඒ වගේම තමයි අනෙකුත් කර්මාන්ත ශාලාවල ඒ වගේම පතල්වල ගැඹුරු සාගරය තුල ඒ වගේම තමයි මද්‍රව්‍ය ප්‍රවාහනය හා මද්‍රව්‍ය ජාවාරම්වල ඒ වගේම වර්තමානයේ අපි දන්නවා මේ වයස අවුරුදු 16ක් 18ක් අතර දරුවන් සදාචාර විරෝධී රැකියා හැටියට විශේෂයෙන්ම තමයි ලිංගික ශ්‍රමය ලබා ගැනීම සහ ස්පා වැනි ආයතනවල දරුවන් යොදවා ගැනීම වැනි කාරණා මේකෙදි ආවරණය වීමක් සිද්ධ වෙනවා ඒක නිසා මේ රැකියා ශේත්‍ර 51 රැකියා ශේත්‍ර 71ක් දක්වා පුළුල් කිරීම ඇතුළේ අපි මෙන්න මේ ආරක්ෂාව කියන එක දරුවන්ට ඇති කිරීම අවශ්‍යයි කියන එක අපි සලකනවා ඇත්තටම ගත්තොත් ලංකාවේ බොහෝ ස්ථානවල මෙන්න මේ ලංකාව විතරක් නෙමෙයි අපි ලෝකයේම තත්ත්වයත් ඒකම තමයි ඇත්තටම දරුවෙක් ඇයි මේ ශ්‍රමය වැගිරීමේ කාර්යයකට යොදවන්නේ සහ යෙදවෙන්නේ කියන එක බැලුවොතින් ළමා ශ්‍රමය වගුරන්න සිද්ධ වෙන්නේම දරිද්‍රතාවය කියන කාරණාව මත ඒක නිසා අපි ආණ්ඩුව හැටියට පැහැදිලි ප්‍රතිපත්තියක ඉන්නවා මේ දරිද්‍රතාවය තුරන් කිරීමත් විශේෂයෙන්ම මාපිය රැකවරණය සහිතව දරුවෙක්ව ගොඩනැගීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමත් වෙනුවෙන් වන ක්‍රියාමාර්ග අපි ගනිමින් ඉන්නවා ඇත්තටම ලංකාවේ අනිවාර්ය අධ්‍යාපන වයස වෙච්ච වයස අවුරුදු 16 දක්වා දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීමටත් අනාරක්ෂිත හේතු මත විශේෂයෙන්ම ආර්ථික අපහසුතා මත දරුවන් පාසල්ගත වීමෙන් පාසලෙන් පිටමං වීම කියන තත්වය අවම කරන්න වළක්වා ගන්න අපි ගත හැකි සියලු ක්‍රියාමාර්ග අපි අධ්‍යාපන පද්ධතිය ඇතුළෙත් ඒ වගේම අපි ළමා හා කාන්තා කාර්යංශය හැටියටත් සෞඛ්‍ය අමාත්‍යංශය හැටියටත් කම්කරු අමාත්‍යංශය හැටියටත් අපි අරගනිමින් ඉන්නවා. ඒකෙදි අපි කියන්න ඕනේ මේ දරුවන් අයිති වෙන්නේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට විතරක් නෙමෙයි. අපි දන්නවා මේ වෙනකොට අපේ අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, කම්කරු අමාත්‍යංශය සහ අනෙකුත් අමාත්‍යංශ අපි සියලු දෙනාම ආණ්ඩුවක් හැටියට රාජ්‍ය ප්‍රතිපත්තියක් හැටියට දරුවන් ආරක්ෂා කරගැනීමේ වගකීම කියන එක අපි කටයුතු කරනවා. කොළඹ නගරයේ බැලුවත් වෙනත් ඕනෑම තැනක බැලුවත් විශේෂයෙන්ම ගෙවල්වල කුලී වැඩට යොදව ගන්න නැත්තම් ගෙවල් වල වැඩට යොදව ගන්න එහෙම නැත්තම් කඩබක්කියක වැඩ කරන පුංචි කොළු පැටියෙක් අරන් බැලුවොතින් එහෙම නැත්තම් අපි ගෙවල් වල මෙහෙකාර සේවයේ යෙදලා ඉන්න යුවතියක් අරන් බැලුවොතින් එක්කෝ වතු කරෙන් ගෙන ආපු කෙනෙක් එහෙම නැත්තම් දුගී පැලකින් කොහොමාරි දුප්පත් පවුලකින් ආපු කෙනෙක් ඒක නිසා මේ දරුවන්ගේ අයිතිවාසිකම් අධ්‍යාපනය කියන අයිතිය විතරක් නෙමෙයි මූලික ජීවත් වීමේ අයිතිය පවා අහිමි වෙච්ච තත්වයන් පසුගිය කාල පරාසයන් වල අපි දැක්කා එතකොට මේ අනාරක්ෂිත රැකියා කියන ගණයට අනාරක්ෂිත අවදානම්කාරී සහ මෙන්න මේ අවදානම් රැකියා කියන එක අනාරක්ෂිත අවදානම් සහ අනතුරුදායක රැකියා කියන ශේත්‍රයට මේ ගෘහ සේවයේ යෙදවීම කියන එකත් ඇතුළත් වෙනවා ඒක නිසාම අපි දන්නවා බර වැඩ කරන්න කඩේ පොලේ යන්න වාහන වලට භාණ්ඩ පටවන්න අපි දන්නවා ඒ වගේම තමයි හෝටල් වල සේවය කිරීම සඳහා කර්මාන්ත ශාලා වල වැඩ කිරීම සඳහා ලොකු කෘෂිකාර්මික බිම් වල වැඩ කිරීම සඳහා ඒ වගේම අපි නොයෙකුත් ආවතේවකරුවන් හැටියට ළමයින්ව යොදාගෙන තිබෙන අවස්ථා දකිනවා මේ හැම දරුවෙක්ගේම අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරන්න ඕන. ඒ වෙනුවෙන් ඒ වගේම මේකෙදි අපි ගත්තොත් ඇත්තටම වර්තමානයේදී අපිට ලැබිලා තිබෙන සංඛ්‍යා දත්තත් එක මම පොඩ්ඩක් කියන්න කැමතියි. දැක්තම 2024 නිවාස සහ ජනසංඛ්‍යා ලේඛන අනුව ලංකාවේ මුළු ජනගහණයෙන් වයස අවුරුදු 14 දක්වා වූ ජනගහණය 45,06,839ක් වයස අවුරුදු 14 දක්වා වූ දරුවන් ඉන්නවා. වයස අවුරුදු 15-19 අතර ජනගහණය 17,95,038ක් ඉන්නවා. ඒතර මේ හැම කෙනෙක්වම ගත්තොත් විශේෂයෙන්ම අපි අධ්‍යාපනගත කිරීම සඳහා වයස අවුරුදු 16 දක්වා වූ අනිවාර්ය අධ්‍යාපන වයස තුළ හැම ළමයෙක්ම ඉගෙන ගන්න ඕන කියන එක ප්‍රවර්ධනය කිරීම සඳහා අපි ආණ්ඩුව හැටියට ඇත්තටම මේ දීර්ඝ ක්‍රියාවලියක් ආරම්භ වෙනවා. ඒකෙදි පසුගිය වසරේ ගත්තොත් මේ අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ට පාසල් උපකරණ ලබා ගැනීම සඳහා රුපියල් 6000ක දීමනාවක් ලබා දීම, ඒ වගේම තමයි ඇත්තටම මේ ලංකාව ඇතුලේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්න කැපවෙච්ච හැම කෙනෙකුටම අපි ස්තුතිවන්ත වෙනවා. ඒකෙදි පාසල් දරුවන්ට පාසල් නිලැඳුම් ලබා දීම, පෙළපොත් ලබා දීම කියන ක්‍රියාවලියන් දිගටම සිදු වුණා. ඒවත් එක්කම අපි මේ වෙනකොට අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ට ඇත්තටම පාසල් පාවහන් වවුචර් ලබා දීම සහ එතැන් එහාට ගියාම ඇත්තටම මේ බාලිකාවයන්ට සනීපාරක්ෂක තුවා ලබා දීම දක්වා වූ දීර්ඝ ක්‍රියාවලියක් අපේ රජය හැටියට අපේ ආණ්ඩුව හැටියට අපි අරගෙන අවිලා තිබෙනවා. ඒකෙදි කුඩා අවධියේදී දර ලබන අධ්‍යාපනය විශේෂයෙන්ම කාන්තාහා ළමා කටයුතු අමාත්‍යාංශයේ මුල්ලමාවිය පිළිබඳව ජාතික ලේකම් කාර්යාලය හරහා අපි මේ දරුවන්ව අනිවාර්ය අධ්‍යාපනයේදී පෙර පාසල් අධ්‍යාපනය කියන එකත් ඉතාමත්ම වැදගත් නිසා වයස අවුරුදු 3-5 අතර සීමාවේදී විශේෂයෙන්ම බිංදුවත් පහත් අතර අපි මුල්ලමාවිය කියලා සලකද්දී වයස අවුරුදු 3-5 අතර මුල්ලමාවියේ පෙර පාසල් අධ්‍යාපනය ලබන කාල පරාසය තුළ දරුවාට එකතු වෙන ආකල්ප, ඒ වගේම දරුවාගේ කුසලතා වර්ධනය, ඒ වගේම තමයි සමාජානුයෝජනය වර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා අපි කටයුතු කරලා තිබෙනවා. මේ ආණ්ඩුව හැටියට අපි මේ රජය බාරගනිද්දී ඇත්තටම පෙර පාසල් දරුවන්ගේ උදෑසන ආහාර වේල සඳහා තිබුණේ රුපියල් 60ක මුදලක්. අපි ඒක මේ වෙනකොට රුපියල් 100 දක්වා වර්ධනය කරලා තිබෙනවා. පෙර පාසල් දරුවන් සඳහා ලබා දෙන ආහාර වේල ලබා ගන්නා ළමයින්ගේ ප්‍රමාණය අපි 165,000 දක්වා වැඩි කරලා තිබෙනවා. එතකොට විශේෂයෙන්ම මේ උස බර අඩු දරුවන් හඳුනාගෙන ඒ දරුවන් සඳහා වන උදෑසන ආහාර වේල ලබා දීම ඇතුලේ දරුවන් පාසල්ගත කිරීම, පාසල් දරුවන් අතරත් මේ උදෑසන ආහාර වේල ලබා දීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා ප්‍රාථමික ශ්‍රේණි සඳහා. මේ ආදි වශයෙන් අපි ප්‍රවර්ධනය කරපු වැඩපිළිවෙළල් ඇත්ක අපි එපමණකින් නැවතිලා නැහැ. සියලු දරුවන්ට මේ අයිතිවාසිකම් ලබා දෙන්න ඕන නිසාම අපි මේ වෙනකොට ආයතනගත දරුවන් විශේෂයෙන්ම බන්ධනාගාර පරිවාස නිවාසවල ඉන්න, ළමා නිවාසවල ඉන්න අතහැරුණු
දරුවන්
මෙතකොට මේ දරුවන් සඳහා අපි රුපියල් 5000ක දීමනාවක් ලබා දීම කියන එක සිද්ධ වෙනවා. ඔවුන්ට අර්ථ යන ගිණුමක් ආරම්භ කරලා ඒ සඳහා වන අපි මුදල් තැන්පත් කිරීමක් සිද්ධ කරලා තිබෙනවා. ඒතර මේ විතරක් නෙමෙයි අපි දරුවන්ගේ විශේෂයෙන්ම මුල්ලමාවිය පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් හදලා අපි මේ අධ්‍යාපන පද්ධතිය ඇතුළට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්ක අනිවාර්යෙන්ම දරුවන් පාසල්ගත කිරීමට උන්ට වෘත්ති අධ්‍යාපනය ලබා දීම, තාක්ෂණ අධ්‍යාපනය ලබා දීම, භාෂා අධ්‍යාපනය ලබා දීම කියන කාරණා සම්බන්ධව අපි දීර්ඝ වැඩපිළිවෙලක් කරලා තිබෙනවා කියන එක මම කියන්න කැමතියි. அதே போல நான் இவ்வேளையில் கூற விரும்புகின்ற ஒரு முக்கியமான விடயம் இருக்கின்றது. அது என்னவென்றால் இலங்கை முழுவதும் சிறுவர் பராமரிப்பு நிலையங்களில் வாழ்கின்ற 10,000 சிறுவர்கள் இருக்கின்றார்கள். அவர்களின் 4,000 பேருக்கு பிறப்பு சான்றிதழ் பத்திரங்கள் இல்லாதபடியால் இலங்கை அரசாங்கத்தினால் எங்கள் அரசாங்கத்தினால் வழங்கப்படுகின்ற 5,000 ரூபாய் மானியமாக வழங்கப்படுகின்ற கொடுப்பனவு வழங்குவதற்கு கூட முடியாமல் நாங்கள் இருக்கின்றோம். ஆகவே அவர்களுக்கு உத்தேச வயது சான்றிதழ் அல்லது தோராய வயது சான்றிதழ்களை தயாரிப்பதற்கான நடவடிக்கைகளை மேற்கொண்டு இந்த அர்த்த என்னும் பெயரால் தேசிய சேமிப்பு வங்கியில் மூலமாக வழங்கப்படுகின்ற 5,000 ரூபாய் கொடுப்பனவுகளை நாங்கள் வழங்கி வருகின்றோம். சிறுவர்களுக்கு இந்த கட்டாய கல்வியை உறுதிப்படுத்துவதன் மூலம்தான் இந்த பாலியல் சுரண்டல் அதே போல உழைப்பு சுரண்டலில் இருந்து சிறுவர்களை மீட்டுக் கொள்ள முடியும் என்றதை நாங்கள் முழுமையாக நம்புகின்றோம். அதேவேளை இந்த உத்தேச வயது சான்றிதழ்களை தயாரிப்பதற்கு நாங்கள் பிரேரித்த போது அதற்கான திரிவுபடுத்தப்பட்ட செய்திகளை பரப்பி வந்து எங்கள் அரசாங்கத்தின் செயற்பாடுகளை இழிவுபடுத்துவதற்கான பிரச்சாரங்கள் கூட நடைபெற்றதை நாங்கள் பார்த்திருந்தோம். ஆகவே நாங்கள் இவ்வேளையில் கூற விரும்புகின்ற சொல்லுகின்ற விடயம் என்னவென்றால், இலங்கையில் வாழ்கின்ற அனைத்து சிறுவர்களுக்கும் பாதுகாப்பான ஒரு இலங்கையை நாட்டை கட்டியெழுப்பதற்காகவே எங்கள் அரசாங்கம் முன்வந்து செயற்படுகின்றது. ஆகவே கல்வி என்பது கட்டாயம். குழந்தைகளை, சிறுவர்களை யாஜகம் பெறுவதில் பயன்படுத்திக் கொள்வதற்கோ அல்லது வீட்டு பணிகளில் ஈடுபடுத்துவதற்கோ அபாயகரமான பாதுகாப்பற்ற தொழில்களில் ஈடுபடுத்துவதற்கோ எவருக்கும் முடியாது. ஆகவே இவர்களுடைய பாதுகாப்பை உறுதிப்படுத்துவதற்காகவே இந்த கட்டளை சட்டத்தை நாங்கள் கொண்டு வந்திருக்கின்றோம். இதன் மூலம் இலங்கையில் அங்கீகரிக்கப்பட்ட சர்வதேச தொழிலாளர் அமைப்பின் 138வது சமவாயத்தின் மூலமும் 182வது சமவாயத்தின் மூலமும் இந்த மோசமான வடிவங்களிலான சிறுவர் உழைப்பு சமவாயத்தில் நாங்கள் கூறப்பட்ட நாங்கள் ஏற்றுக்கொண்டிருக்கின்ற இந்த உறுதிப்பாடுகளுடன் சிறுவர்களுக்கு பாதுகாப்பான ஒரு நாட்டை கட்டியெழுப்பது அவசியம். ஆகவே எங்களுடைய முக்கியமான விடயத்தை நான் தெரிவிக்க விரும்புகின்றேன். எந்தவிதமான திரிபுபடுத்தப்பட்ட செய்திகளின் மூலம் கூட எங்களுடைய நல்ல நடவடிக்கைகளை மீள திருப்புவதற்கு நாங்கள் இடமளிக்க மாட்டோம். அதே போல வதந்திகளை எழுப்பி எங்களுடைய நன்னடத்தைகளை இந்த சிறுவர்களுக்காக செயற்பட்டு வருகின்ற எங்களுடைய செயற்பாடுகளை மீள திருப்புவதற்கு அல்லது இந்த அரசாங்கத்தை கொச்சப்படுத்தி இழிவுபடுத்தி எங்களுடைய நடவடிக்கைகளை முறியடிப்பதற்கோ ஒடுக்குமுறைக்கு தள்ளுவதற்கோ எவராலும் முடியாது. ஆகவே இலங்கை நாட்டில் அனைத்து சிறுவர்களுக்கும் பாதுகாப்பு வழங்குமான இவ்வாறான நடவடிக்கைகளை மேலும் மேலும் முறைப்படுத்துவோம் என்பதை நான் கூற விரும்புகின்றேன். லங்காவே தர்வான்கே அநாகத சுபசித்திய சந்தகா அதமே கெனேனு லபனமே மே சங்சோதன பணத் கெட்டும் பதஹரஹா லமாசிரமே அஹோசிக்கிரீமட்டாத் ஏவாகேம மே அந்தராயக்கர ரக்கியாவலின் தருவான் கெளவா கணிமட் சந்தகாவன வெடப்பிலில கிரியாத்மக வேணவா ஏவாகேம மேக்கேன் அதஹஸ்கரேன் என்ன கொய்ம வெளாவக்குவாத் பாசால் காலேன் பஸ்ஸே தமன்கேம கெதரக்க தமன்கே மௌப்பியண்ட உதவு கிரீம லமாஸ்ரமே சூரா கேம ஹெட்டியட ஹோ லமாஸ்ரமே ஹெட்டியட நிமை தருவான்கே குசலதா வர்தனே கரகன் தெமௌப்பியன் சமக சாமூகிக கிரியாகாரகம் ஏதென்ன தருவான்ட திவன ஐத்திய ஜாத்தியந்தர வசேனு பிலி அரகன திவனவா ஹெபை மொனம வெலாவக்கவாத் அனர்த்தகாரி அவதானம் ரக்கியாவல தர்வான் ஸ்ரமய லமாஸ்ரமய சூரா கேம கியனக மெயின் அஹோசி வனவா பமனாக் நிமை எவான் கிரியாவலட்ட தடி தண்டனையக்கின் பமுனவலா ரட்டே நீத்திய கிரியாத்மக கிரிமே வட்டபிட்டாவ ஆரக்ஷா வினவா கியனக மம்மி அவஸ்தாவே கியமின் அவஸ்தாவல பாதியமட்ட ஸ்தூதி.
இஸ் ஹாரபிள் சீஃப் கவர்மெண்ட் விப்
ஜெகதானாயகதுமணி மட யம் கருரக் மதுக் கரன் அவசரை. ஈய தவசேதී 22 சංශෝධනයට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුවත් කිරීම සඳහා විපක්ෂ නායකවරයා විසින් ශ්‍රී ලංකා නීති සංගමයට ආරාධනා කරලා මන්ත්‍රීවරු කැඳවීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ ගියා. 22 සංශෝධනයට විවිධාකාර අදහස් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට තියෙන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය ඕනෑම වෙලාවක ශ්‍රී ලංකා නීති සංගමේ සභාපතිවරයා හෝ ඒ කණ්ඩායම පාර්ලිමේන්තුවෙන් එළියේ හරි විපක්ෂ නායක කාර්යාලයේ හරි මුණ ගැහෙන්න විපක්ෂ නායකතුමාට අයිතියක් තියෙනවා. ගරු සභානායකතුමා ඊයේ පැහැදිලි කළේ පාර්ලිමේන්තුවේ පවතින ක්‍රමවේදය අනුව අපේ සම්ප්‍රදායන් අනුව විපක්ෂ නායකවරයාට මුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුම එහෙම කැඳවන්නට අයිතියක් නැහැ කියන එක. මම හිතනවා ඒක මුළු සභාවම පිළිගත්තා කියන එක. නමුත් අද දවසේදී ශ්‍රී ලංකා නීති සංගමේ සභාපතිවරයා විපක්ෂ නායකතුමාට ඉදිරිපත් කළ තියෙන ලිපියක් මාධ්‍ය නිකුත් කළා තියෙනවා. ඒ ලිපියේ සඳහන් වෙනවා however in light of the proceedings in parliament today that is 19/8/2026 and the position of the government expressed threat පාර්ලිමේන්තුවේ සභානායකවරයා මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ ක්‍රමවේදය පිළිබඳව අදහස් දැක්වීම තර්ජනයක් හැටියට ආණ්ඩුපක්ෂයේ තර්ජනයක් හැටියට සඳහන් කරලා මේ ලිපියක් එවීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට කොතරම් ගැළපෙනවද කියන එක අපි තීන්දුව කරන්නට ඕනේ. කරු කතා නියෝජ්‍ය කතානායකතුමා මන්ත්‍රීවරු විවිධ අදහස් දක්වනවා. ඒ කිසිම ආකාර තර්ජනයක් තිබුණ නැහැ ඒ වෙලාවේ. අපි කිව්වේ ක්‍රමවේදය මෙන්න මේකයි කියලා. එහෙම අවස්ථාවකදී ශ්‍රී ලංකා නීති සංගම වගේ එකක් ඒ සභාපතිවරයා විපක්ෂ නායකවරයාට කියනවා නම් මේක මේ ආණ්ඩුව and the position of the government expressed threat කියලා ඒක ටිකක් පාර්ලිමේන්තු සම්ප්‍රදාය පාර්ලිමේන්තුවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් මම හිතනවා ඒ තරම් සුසුසුයක් නෙවෙයි කියලා. නිසා ඒ ගැන මං සභාවේ අවධානය යොමු කරන්න කැමතියි.
Yes, what's your point of order, Honorable Ajit Pehra?
Garu, Niyojakathanayaka
Thumani. Take it very short, please. We have far. Yes, Honorable Leader of the Opposition, any?
Garu, Niyojakathanayaka Thumani. මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපේ නලින්ද ඇමතිතුමා මේ කාරණාව පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම පිළිබඳව. මම ඊයේ දවසෙත් ඉතාමත්ම පැහැදිලිව කරුණු කීපයක් ඉදිරිපත් කරා. නමුත් ඒක විවිධ මාධ්‍ය හරහා ඒවා විකෘති කරලා තිබෙනවා සුපුරුදු ආකාරයට. ඒ කියන්නේ 120ම ගුණාටන් දන්න. විශේෂයෙන්ම මම නීති සංගමේ සභාපතිතුමාට ආරාධනා කිරීමේ සියලු ලිපිගොනු මම හැන්සාත්ගත කරා සභාගත කරා. එතුමත් සමග ඒ ලිපි ගනුදෙනු කරන අතරතුර ඒවා පිළිබඳව ගරු කථානායකතුමාවත් මං දැනුවත් කරලා තිබෙනවා. ඒ වගේම නීතිඥ සංගමයත් ඒ දැනුවත් කිරීම පිළිබඳව ගරු කථානායකතුමාවත් ගරු සභානායකතුමාවත් දැනුවත් කරලා තිබෙනවා. මේ තියෙන ඒ සියලුම ලිපි ටික මම මේක දැන් මම සදාචාර සම්බන්ධව මම කටයුතු කරේ. මේ ලිපි කිසිම දෙයක් මම මාධ්‍යවලට දුන්නේ නැහැ. නමුත් දැන් මම හැම ලිපියක් මොකද මේක පෙන්වන්න හදනව නෙමෙයි, විපක්ෂ නායකවරයාගේ ආරාධනාව, විපක්ෂ නායකවරයාගේ යෝජනාව. විපක්ෂ නායකවරයා මේ සභා ගර්භයේදී කිව්වේ ගරු කථානායකතුමාගෙන් ඉල්ලීමක් කරා 225ම සම්බන්ධ කරන්න කියලා. මේක මගේ පුද්ගලික ආරාධනාව නෙමෙයි, මට එහෙම ආරාධනා කරන්න අයිතියකුත් නැහැ. ඒ නිසා මම කටයුතු කරේ මේ පහසුකම් සපයන්නේ හැටියට, විශේෂයෙන්ම මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පමණක් නෙවෙයි, දිගින් දිගටම ගරු විනිසුරුවන් උපරිමාධිකරණ අභියාචනාධිකරණයටයි ශ්‍රේෂ්ඨාධිකරණයටයි පත් නොකිරීම පිළිබඳව ඇතුළු මේ දෙකම පිළිබඳව 22 ගැනයි මේකයි පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ 225 දැනුවත් කරන්නයි කියන යෝජනාව ලිපි සහිතව, ඒ වගේම මේ සභා ගර්භෙත් මම පහුගිය පාර්ලිමේන්තු අවස්ථාවේ මේ කරුණු කාරණා ඉදිරිපත් කරා. දැන් ඊළඟට ගරු කථානායකතුමනි, දැන් අද දවසට යෙදිලා තිබුණ ඒ රැස්වීම 12ට මම ඊයේ දවසෙත් සභාවේ ඒක ගැන කතා කරලා මම මොකද්ද කිව්වේ? මං කිව්වේ කථානායකතුමා හරහා මේ 225ටම ආරාධනා කරන්න ඒකට සහභාගී වෙන්න කියලා. ඒ නිසා මේක විකෘති කරලා හරවලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේ ඒක විපක්ෂ නායකවරයාගේ ආරාධනාවක් කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඊළඟ කාරණා මම කියන්න කැමතියි ගරු කථානායකතුමා.
Okay, honorable leader of the opposition, just a clarification.
ගරු නියෝජ කථානායකතුමාට.
I have given enough time for you.
නෑ නෑ, විනාඩි. නීතිඥ සංගමය ඊයේ එවනවා ලිපියක්. විශේෂයෙන් මේ ලිපියට පදනම් වන්නේ ඊයේ දිනේ 19/8/2026 මේ පාර්ලිමේන්තු සභාගර්භය තුල ක්‍රියාත්මක වුණු සංවාදයේ පිළිබඳව. නීතිඥ සංගමය කියනවා අපි කරපු යෝජනාව කාලෝචිත යෝජනාවක් සහ ඒවායේ ජාතික වැදගත්කමට ඒ ජාතික වැදගත්කම පිළිබඳව සැලකිල්ලට අරගෙන ඒගොල්ලෝ කියනවා මේ කන්සෙන්සස් එකක් තියෙන්න ඕනේ කියලා. එතකොට ඊයේ දවසේ ඒගොල්ලෝ කියනවා position of the government express threat. ඒ කියන්නේ බොහොම පැහැදිලිව ඊයේ දිනේ මේ පිළිබඳව රාජ්‍ය පාර්ශවයෙන් යම්කිසි ආණ්ඩු පක්ෂයේ තර්ජනාත්මක ස්ථාවරයක් තිබුණයි කියලා. ඉතින් මමත් කියනවා එහෙම දෙයක් තිබුණා. ඊයේ මේ සභා ගර්භයේ ඒ මේ මේ සියලු ක්‍රියාකාරකම් පිළිබඳව ඒ කතා කරපු සමහර ගරු මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රීතුමියන්ලා බොහොම තර්ජනාත්මක විදිහට කතා කරේ. එතකොට ඒ වගේ තර්ජනයක් සිදු වෙනකොට නීති සංගමේ සභාපතිවරයාට අයිතියක් නැද්ද තමන්ට දැනෙන දේ ප්‍රකාශ කරන්න? මං අහන්නේ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් භාෂණයේ නිදහස නතර කරලා තියෙනවද? ඒක කියන්න බැරිද? ඒක ෆන්ඩමෙන්ටල් රයිට් එකක්. ඒ ෆන්ඩමෙන්ටල් රයිට් එක මේ මොන විධායකයකටවත් මොන තුනින් දෙකකටවත් යටපත් කරන්න බෑ. ඒ නිසා ඉතාමත්ම පැහැදිලිව මම කියන්න
කැමතියි
කරුණාකරලා මේ සාකච්ඡාවට මුල පුරන්න. මේක හොඳ දෙයක්. මේක අපි අයිති කරගන්න යන්නේ නැහැ. ඒ නිසා මේක පිළිබඳව සිදු කළ යුත්තේ තර්ජනාත්මක අදහස් ඉදිරිපත් කිරීමක් නෙවෙයි. මේ පිළිබඳව සිදු කළ යුත්තේ පැහැදිලිවම කතානායකවරයා පහසුකම් සපයන්න හැටියට මේක පිළිබඳව
Okay, it's a long time, Honorable. Okay, Honorable Rajipe, I'll give you another few seconds.
Oma lassanata coordinate no mic off wen eka. Eka nam bohoma daksha vidiyata enawa. Kawud dannai mic off karanna dala tiyenne. Mama visheshayenma kiyanna kamathi me awasthave. Mama visheshayenma kiyanna kamathi me awasthave. Na obathuma check kala balannako. E patten katha karannata ikmanata rooparamu walata
enawa. Me patten katha karannata kapenawa. Hari? Na
mama visheshayenma kiyanna kamathi pahadiliwama මේ තර්ජනාත්මක ස්වරූපයේ තිබුණා. අද නීතිඥ සංගමය මේකට සහභාගී වෙන්නේ නැහැ, වෙන දවසක් ලබා දෙන්නේ කියලා. හැබැයි රජයේ මාධ්‍ය දැන් පටන් අරගෙන ඉවරයි මේ නීතිඥ සංගමය අපේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි කියලා. ඒ නිසා මම මේ ලිපිය හැන්සත් ගත කරනවා, සභාගත කරනවා. මොකද මේකේ නීතිඥ සංගමේ සභාපතිවරයා කියනවා ගවර්න්මන්ට් එක්ස්ප්‍රෙස් ත්‍රෙට්, ඒ කියන්නේ රජය විසින් කරන ලද තර්ජනාත්මක ක්‍රියාවන් පිළිබඳව බොහොම පැහැදිලිව මමත් මේ ලිපිය අනුමත කරනවා.
ගරු, if you have to say something very few seconds, because
නියෝජ්‍ය කතානායකතුමනි, මම ශ්‍රී ලංකා නීති සංගමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක්. මගේ 34 වෙනි අවුරුද්දේ මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් 3 වෙනි වාරේ. මේ රටේ රාජ්‍ය කටයුතුවලදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය ස්වාධීන ආයතනයක් හැටියට අපි සියලු දෙනාම නීතිඥවරු හා සමාජිකයෝ අපි කටයුතු කරලා තියෙනවා රාජ්‍ය කටයුතුවලදී. මේ පාර්ලිමේන්තුවේ කැඳවලා තියෙනවා, මතය අහලා තියෙනවා. ඒ නිසා ඔවුන්ට දැනෙනවා නම් ඊයේ දින සභානායකතුමා හැල්වොල්ලක් කරපු හැටි, සමහර මන්ත්‍රීතුමියල්ලා කරපු තර්ජනයන් ඔවුන්ට දැනෙනවා නම් ඒක තර්ජනයක් කියලා ඔවුන්ට අදහස කියන්න පුළුවන්. නමුත් මම වැදගත් දේ තමයි ශ්‍රී ලංකා නීතිඥ සංගමේ වෘත්තීය සමිතියක් නෙමෙයි මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ආයතනයක්. අපි ඔවුන්ට ගරු කළ යුතුයි, ඔවුන්ට සවන් දිය යුතුයි, ඔවුන් කියන දේ අපි ඇසිය යුතුයි. එච්චරයි.
ඕකේ. හොනරබල් චීෆ් ගවර්න්මන්ට් විප්.
ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, මේක ඉල්ලීමක්ද යෝජනාවක්ද කියන එක ගැටලුවක් නෙවෙයි. එහෙම අපිට ඒක විවාදයක් නැහැ. ඒක වෙන්නත් පුළුවන්. ඒ වගේ මේකේ පහසුකම් සපයන්නාද යෝජකයාද විපක්ෂ නායකතුමා වෙන්නේ කියන එක ඒකත් ප්‍රශ්නයක් නෝ. ඔය අන්න බලවන්නේ. ඒ වගේම දැන් ශ්‍රී ලංකා නීති සංගමේ සභාපතිවරයා සහ විපක්ෂ නායකතුමා එකම ආකාර අදහසක් ප්‍රකාශ කළා මේ පාර්ලිමේන්තුවේ සිදුණු විවාදයක් සම්බන්ධයෙන්, අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් තර්ජනාත්මකයි කියලා. ඒ වගේම ඒක ශ්‍රී ලංකා නීති සංගමේ විධායක සභාව නියෝජනය කරන අජිත් පෙරේරා මන්ත්‍රීතුමා තරුමත කළා. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ ක්‍රමවේදයන් සම්ප්‍රදායන් සහ රීති ප්‍රකාරව ආණ්ඩුව පැක්ෂන් පැත්තේ සභානායකවරයා අගමැතුමිය හෝ මම හෝ කවුරු හරි කරුණු දැක්වුවාම ඒක තර්ජනයක් හැටියට ගැනීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට කොතරම් අනුකූල වෙනවද? එහෙම මම හිතන්නේ මීට කලින් මේ පාර්ලිමේන්තු අනතරම් විවාද ගිහිල්ලා තිබෙනවා. ඊට වඩා උණුසුම් විවාද ගිහිල්ලා තිබෙනවා. එහෙම තිබියදී කොයිම අවස්ථාවකවත් පාර්ලිමේන්තුවේ සිදු කරන ලද කතා බහක් හෝ නැත්නම් පාර්ලිමේන්තුවේ කරුණ ඉදිරිපත් කිරීමක් තර්ජනයක් හැටියට දක්වලා එහෙම ලිපි ඉදිරිපත් වෙලා මාධ්‍ය ඉදිරිපත් වෙලා නැහැ ගරු නියෝජ්‍ය කතා මේ විපක්ෂ නායකතුමනි. ඔබතුමාට ඒක කියන්නට පුළුවන් කමක් තියෙනවා? ඔබතුමාගේ මතය සහ ශ්‍රී ලංකා නීති සංගමේ ඒ වචන එකම වීම ගැන මම කලුරු දක්වන්න යන්නේ නැහැ. නමුත් එහෙම සම්ප්‍රදායක් මම දන්නා හැටියට අපි කරුණු ඉදිරිපත් කරාට පස්සේ එය තර්ජනයක් හැටියට ගැනීමක් මෙතන කලින් එහෙම සිදු වෙලා නෑ. ඉතින් ඔබතුමාට විපක්ෂ නායක කාර්යාලයේ හෝ ඕනතරක සාකච්ඡා කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ තිබෙන රීතිය තමයි අපි ඊයේ ඉදිරිපත් කළේ.
Okay, honorable, no, we are not going to, this debate is closed. I call upon you to speak. Now you have, now okay, I'll give you a few seconds, please. I have given you a lot of time.
Karun niyojya kathanayakathumani, mama නලින්ද ජයතිස්ස මැතිතුමාගේ ප්‍රකාශයට විරුද්ධ වෙනවා. විපක්ෂ නායකයාට කියන්න පුළුවන්, හැබැයි නීති සංගමේ සභාපතිවරයාට ඔහුට දැනෙන ආකාරයට අදහස් ඉදිරිපත් කරන්න බැහැ කියන එක මම ප්‍රතික්ෂේප කරනවා. මම එකක් කියන්න කැමති, මේ රටේ සජිත් ප්‍රේමදාසත් රජීව් අමරසූරියත් දෙගොල්ලොම පුරවැසියෝ. එතකොට පුරවැසියන්ට එක හා සමානව සැලකීම රටේ උත්තරීතර නීතිය තුළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ සඳහන් වෙනවා. ඒ නිසා ගරු නලින්ද ජයතිස්ස මැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා, ඕල් සිටිසන්ස් ආ ඉක්වල්. රජීව් අමරසූරිය මැතිතුමාට වෙන වරප්‍රසාදයකුයි මට තවත් වරප්‍රසාදයකුයි කියලා දෙකක් නැහැ. ඒ නිසා එතුමාගේ අදහස් වලට ගෞරව කරන්න.